Siamo dei rami, dei due ancora. Mi vilavi Dharmasaka Chavak Tamai Tieni e Dharmasaka Chavak Karum Kipiak Tienoa in Uttarhiera Dende e Kaktamai ආනාපානසති භාවනාවේදී භාවනා කරනකොට භාවනා නිමිත්ත පහළ වෙන්නේ කොහොමද? භාවනා නිමිත්ත හඳුනාගන්නේ කොහොමද කියන එක දැනගන්න. භාවනා කරනකොට ඉස්සර වෙලා අපිට භාවනාවට තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස ආරම්භ. ඒ කායිකයි. ඒ කායික අරමුණ එක විදිහකට තියෙන්නේ නෑ, අඩු වෙනවා, වැඩි වෙනවා, පැහැදිලි වෙනවා, අපැහැදිලි වෙනවා, හුස්ම රැල්ල දිගට වැටෙනවා, කුටට වැටෙනවා, සිවුම වැටෙනවා. ඔය විදිහට මේ තියෙනවා ඒ හුස්ම රැල්ල දැනෙන වැටෙන තාල. කොහොම භාවනා කරගෙන යනකොට ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාගෙන යනකොට හිත ඒකේ තැම්පත් වෙනවා. මේ අපි තේරුම් ගන්න හොඳ නෑ සමාධිය කියලා කියන්නේ මොකක්වත් දැනෙන්නේ නැති, වැටෙන්නේ නැති තියක් කියලා. එහෙමනම් වෙන්නේ ඒ නිින්ද. නිින්දේදී තමයි අපේ මොකක්වත් තේරෙන්නේ වැටෙන්නේ නැති. සමාධිය තුළ සිහිය තියෙනවා. සමාධිය තුළ අරමුණක් තියෙනවා. ඒ අරමුණ හොඳට දැනෙන, හොඳට පෙනෙන, හොඳට වැටෙන අවස්ථාව තමයි සමාධි අවස්ථාව. සමාධිය කියලා කියන්නේ ඒ අරමුණෙන් අහකට හිත යන්නේ නැතුව ඒකෙම පවතිනවා කියන එකයි. ආස්වාස ප්‍රස්වාසයේ හිත තියාගෙන ඉන්නකොට හිත යොදාගෙන අරමුණට යොදාගෙන ඉන්නකොට ඒ ගොඩාක් ආරම්භනේ මේ ඉඳ අපේ හිත ඒ ආස්වාස ප්‍රස්වාස ආරම්භනේ තාලේ ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ තාලේ හැඩය අපේ හිත ගන්නවා. ඒක එක්තරා විදියක රිද්ම් එකක්, තාලයක්, පැටර්න් එකක් හිතට අහු වෙනවා. එහෙම වුණාම ටික වේලාවක් යනකොට අර ආස්වාස ප්‍රස්වාස ඉස්සරලා කායික දැනෙච්ච දැනිල්ල දැන් ඊට පස්සේ එක්තරා රිද්ම් එකකට, තාලයකට වැටෙන්න පටන් ගන්නවා. ඒක එක එක්කිනාට එක එක විදිහට වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක මේ මොහොකට හරි පිඹිනවා වගේ වෙන්න පුළුවන්. නැත්තම් රිදිකෙල්ලක් එහෙට මෙහෙට යනවා වගේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අලුටේට පිඹිනවා, අලුටයක් වැක් කරනවා වගේ වෙන්න පුළුවන්. සමහරට වැලි නිකන් වැලි පාරක් වගේ වෙන්න පුළුවන්. දුම් පාරක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ එක එක කිනාට එක එක විදිහට ඕක වැටෙන්න ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාම බය වෙන්න නරකයි. සැක හිතන්න නරකයි. ඒ වගේම භාවනාව මේ ප්‍රතිදී ගියා කියලා එහෙම හිතන්න නරකයි. ආපහු ආය අර ඕලාරික ආස්වාස හොයාගෙන යන්න හොඳ නැහැ. එහෙම වුණත් වෙන්නේ හැම වෙලාවෙම මේ ඉහළට සිවුම් වෙලා යන්න යන්න හෝඩියට වැටෙනවා. එහෙම යන්න යන්න හෝඩියට වැටෙනවා. ඒක නිසා එහෙම සිවුම් ස්වභාවයක් ඒ වගේ ආකාරයක් ඇති වුණත් ඒකේ මෙනෙහි කිරීමේ යුක්ත හොඳට සිහියෙන් ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට එන්නකොට ඒක තමයි අලුතෙන් ආපු සුඛවය. දැන් එතකොට තමන්ගේ ආස්වාස ප්‍රස්වාස සිද්ධ වෙන්නේ අර වගේ එක්තරා විදිහකට ආකාරයකට පැටර්න් එකට හැදිච්ච සිද්ධිය අල්ලගෙනයි. ඔහොම යනකොට හිතේ නීවරණ ධර්ම අඩු වෙනවා. කාම ඡන්ද නීවරණේ ලෝභ කරන එක නැති වෙනවා. හැංගිලා යනවා. ගැටෙන ගතිය තරහ ගතිය නැති වෙනවා. ඒකත් හැංගිලා යනවා. ඊට පස්සේ හිතේ කැළඹෙන ගතිය උදාසීන ගතිය නැති වෙනවා. ඒ ගැන සැක කරන ගතියක් නැති වෙනවා. නීවරණ ධර්ම පහ යට ගිහින් හැංගිලා ගියා මේ වෙලාව වෙනකොට හැංගිලා යනකොට තමන්ගේ ඒ මූණ ඉදිරි පිට ඒ අරමුණේ ඉන්නකොට තමන්ට දැනෙනවා එක්තරා විදිහයක මේ ඒක පාට වේදන ඒ තමන් අරමුණු කරගෙන ඉන්න අරමුණ නිකන් පාට වේදන ඒකට නිකන් එලි පොට්ටක් වැටුණා වගේ පාටක් වුණා වගේ එලියක් වැටුණා වගේ යම්කිසි සිද්ධියක් ඒකට ඇල්ලිලා හෝ ඒක ඉස්සරයි සිද්ධ වෙනවා. එහෙම වුණාන් පස්සේ බොහෝ යෝගීන් නිවන් අවබෝධ කරගත්තා කියලා රැවටෙන්න පුළුවන්. ඒ වගේම ඒකට ලෝභ කරන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. එහෙම වුණොත් ආරම්භයේදීම භාවනාව කඩා වැටෙනවා. දැන් මේ ඒ වගේ ආලෝකයක් එහෙම ආවොත් මතුවුණු සුදු පාට හරි අලු පාට හරි රංගුවන් පාට හරි කහ පාට හරි යන්තම් අර ඩොට්ස් වගේ තියෙන ඒවා නෙවෙයි, මේවා හිතලා ගන්න බෑ. යම් කිසි විදිහක ඉරක් පායනකොට වගේ පෙර ඉර පායන්ට කලින් වගේ ආලෝකය එනවා වගේ අන්න එහෙම එකක් ආවොත් අපි කියන්නේ හිත යොදන්නේ ඔය වගේ දේවල් හිතේ කෙලෙස් නැති වෙනකොට අඩු වෙනකොට හැදෙනවා. ඒකට ආශා කරපු ගමන් ඒක විඳින්න ගියපු ගමන් වැටේ නැති වෙලා වැටෙනවා. ඒවා එහෙම තියෙන්න ඇර තමන්ගේ අර ආරම්මණයට අර රිද්මේට අල්ලගෙන ගියේකී හොඳට ආස්වාද ප්‍රස්වාද කරගෙන යන ඔය අනිත් එක වෙන් තිවිචා. ඒ ගැන හිතන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ, අල්ලන්නේ ආස්වාදනය කරන්න ඔය තියෙනවා. සමහරුට අමාරුයි මේ කොහොම හරි තියෙන්නේ නැත්නම් භාවනාව කරගෙන යනකොට ඒක ඔහේ කියනවා ඔහමවිල්ලා භාවනා ආරම්භන තිවිචාවේ ආස්වාද ප්‍රස්වාස රිදුම් ගතිය බලාගෙන බලාගෙන යනවා. එතකොට කරුණු තුනක් වෙනවා. එකක් තමයි ආස්වාදය, ආස්වාසය, අනිත් එක ප්‍රස්වාසය, අනිත් එක තමයි අර මතුවලා තිබෙනා වූ ආලෝකමත් වූ නිමිත්ත. ඒ නිමිත්තක් හැටියට, එළියක් හැටියට, පැහැදීමක් හැටියට ආවේ ආස්වාද ප්‍රස්වාසයේ ඉඳීමේ ප්‍රතිඵලයක්. ඒක දිහා බලපු ගමන් ආස්වාද ප්‍රස්වාස නැති නරකට නැති දෙක තුනක් නැති. ආස්වාද ප්‍රස්වාස දිහා බලාගෙන ඉන්නකොට ඉන්නකොට අරක වැඩිලා 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 මතුවෙලා ලොකු වෙලා ප්‍රබාස වෙලා තමන්ට හිතවත්ව කොහොමවත් තමන්ගේ යන්නේ නැති ස්වභාවයකට පත් වෙනවා. ආන්න ඒක සමහර විට පැය දෙකමාරක් ඉන්නකොට ආ භාවනා ආරමුණක් තිබෙනවා පැත්තකින් මා භාවනා කරනවා. ඔන්න ඔය වගේ භාවනා නිමිත්ත ඇති වුණාට පස්සේ ගොඩාක් තහ වුණාට පස්සේ තමයි භාවනා ආරම්භණය පිළිබඳව දැනගන්න යන. පැය ගානක් දවස් ගානක් ඕක වෙන්න. ඉන් පස්සේ තමයි ආනාපාන සතියෙන් සිද්ධ වෙන්නේ ධ්‍යාන පාළුවය. ආනාපාන සතියේ භාවනාවේ නිමිත්තක් නැතුව ධ්‍යාන හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. භාවනාවේදී නිමිත්ත හඳුනාගන්නේ ඔන්න ඔය විදිහටයි. බොහෝ අය නිවන් අවබෝධ කරගත්තා කියලා හැවටෙනවා මෙන්න මේ විදිහටයි. තව එකක් තමයි ඔය විදිහට තමයි භාවනාවේදී භාවනා ආනාපාන සති භාවනාවේ නිමිත්තක් එන බව හඳුනාගන්න සහ හිත හසුරුවන්නේ ලෝභ කිරීමෙන් වැළකී සිටින්න ඕනේ. සමහර කෙනෙකුට ටික වේලාවක් යනකොට විනාඩි 5ක් 10ක් 15ක් විතර යනකොට ආස්වාස ප්‍රස්වාසය පේන්නේ නැතුව දැනෙන්නේ නැතුව යන මුලින් හොඳයි. ඒ දැනෙන්නේ නැතුව පේන්නේ නැතුව වැටෙන්නේ නැතුව යන්නේ ආස්වාස ප්‍රස්වාස සියුම් වෙනවා. හරියට සිම් වෙනවා. කෙනෙක් දුවනකොට හති හොඳට වැටෙනවා. හති වැටෙනකොට නහයෙන් විතරක් හුස්ම ගන්න බැහැ. ඒක නිසා කටෙන් උත් හුස්ම ගන්න සද්දිට. ඒක තමයි හැටි. දැන් ඉඳගෙන ඉන්නකොට දුවනවා වගේ හැටි වැටෙන්නේ නැහැ. ආරම්භයේදී පොඩ්ඩක් හොඳට ඕලාරිකව දැනෙනවා. ටික වේලාවක් යනකොට කය නිෂ්කලංක නිසා සංසිඳිච්ච නිසා කුසුම හරි සිවු වෙන හරිම තින් හරිම ලායි. ආන්නේ ඒ ලා තින් වෙච්ච සිවු වෙච්ච කුසුම රැල්ල අල්ලගන්න කුසුම ඉතා සිවු කුසුම අල්ලන සිවු වෙච්ච සිහිය අවශ්‍යයි ප්‍රඥාව අවශ්‍යයි. විනාඩි 10ක් 15ක් යනකොට සමහරුන්ට ඒ සිවු ගති අල්ලගන්න බැරි වෙන්නේ සිහියේ අඩුකමක් මිසක නැති වුණ නිසා නෙවිස් ප්‍රඥේ. හුස්ම රැල්ල තියෙනවා, හුස්ම වැඩ කරනවා. නමුත් හුස්ම හරි ලාවට වැඩ කරන්නේ හරි අමාරු ගන්නද සමහරට. ඒක නිසා ඔක වැඩෙනකොට දැන් හුස්ම තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දාන්න හොඳ නැහැ. නැවත නැවත තමයි ශරීරයට බලලා ඊළඟට අත් දෙක තියාගෙන ඉන්නවා නම් අද්දේක ස්පර්ශ වෙච්ච ස්පර්ශේ බලන්න එතෙන් ගියේ ගමන් ඔන්න හුස්ම ආයමතු වෙනවා. නැත්තම් කුෂන් එකේ බිම වාඩිලා ඉන්නවා නම් තමන්ගේ ශරීරයේ පොළවට ආසනයට කුටුවට වැදිලා තිබෙනා වූ තන හිතන්ව ස්පර්ශේ හිතන්ව. එහෙම වැච්ච ගමන් ආය අර ආස්වාද ප්‍රස්වාස ප්‍රකට වෙනවා. ওই විදිහට ප්‍රකට කර කර බලන්න ඕනේ. එහෙම සිහිය අපි හොඳට සියුම් කරගන්න. ඔය සිහිය අඩු වෙච්ච නිසා තමයි ටික වේලාවක් යනකොට මේ දැනෙන්නේ නැත්තේ වැඩේ නැති. සමහර කෙනෙකුට මේ හුස්ම ඇල්ලෙට හිත යදා ගොඩ කරන්න අමාරු. ඒක නිසා අපි ගණන් කිරීමේ ක්‍රමයක් කියලා දුන්නා නේද? ඒක හරි ප්‍රයෝජනවත්. කොහොමද ගණන් කරන්නේ? අපි ගණන් කරන්නේ 1 ඉඳලා 8 දක්වා විතරක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතවත් කරන 1 ඉඳලා 8 දක්වා. සමහර වෙලාවට කියනවා 5 දක්වා කරනවා. ඒක එක තාලෙට. දැන් මේ කරන්නේ දැන් ගොඩාක් දුරට 100 200 ගණන් කර කර යන්නේ නැහැ. එකේ ඉඳලා 8 දක්වායි කරවමක් විතරයි. දැන් මේ කරන්නේ කුසුම රැලි කීපයක් අපි ඉස්සෙල්ලා ඕනේ කමින් ගන්නවා, ඕනේ කමින් හෙලනවා. දිග කුසුම රැල්ලක් කෙටියට දිගට ගන්නවා. කුසුම ගනිමින් අපි කරන්නේ ආස්වාස ප්‍රස්වාසයේදී කුසුම රැල්ල අපේ නාසයේ හැපෙන්නා වූ වැදෙන්නා වූ තන හසු කරගෙන ඉස්සර වෙලා කරන්නේ අපේ නාසයේ හුස්ම රැල්ල හැපෙන වැදෙන තන අල්ලගන්න. ඒක කරන්න හේතුව හැම කෙනාගේම නාසය පිහිටා තිබෙන්නේ එක shape එකට, එක හැඩයකට, එක තාලයකට නෙවෙයි. සමහරුගේ උල්, සමහරුගේ වකුටුයි, සමහරුගේ ස්වාභාවික නිකම් අමුතු සාන්ත, සමහරුගේ කුසුම රැල්ල වදින්නේ තොල්වල, අන්න ඒක නිසා තමන් දැනගන්න ඕනි මට මේ වෙලාවේ මගේ නාසයට හුස්ම දැනෙන්නේ කොහොමද කියලා. එහෙම හුස්ම රැල්ල වැදෙන හැපෙන තැන දැනගත්තට පස්සේ ඕනෑ එකමින් ගන්න එක අපි කිව්වා නවත්තන්න කියලා. ඊට පස්සේ ස්වාභාවික හුස්ම රැල්ල දැන් වැදෙන. ස්වාභාවික හුස්ම රැල්ල එනවා යනවා. දැන් කරන්නේ මොකද්ද? ස්වාභාවික හුස්ම රැල්ල එන්නකොට ඒකට කියනවා එකයි. ඊට පස්සේ හුස්ම රැල්ල පිටවෙනවා දෙකයි. හුස්ම රැල්ල හැරෙනවා තුනයි. හතරයි. පහයි. හයයි. හතරයි. අටයි. එකයි. ඔය හුස්ම රැල්ල ගණන් එකේ ඉඳලා අටද ඉවර වෙච්ච ගමන් ආයෙ පටන් ගන්න එකේ ඉඳලා අටද. ඔය අතර වාරයේදී පහේ හරි හයේ හරි හතේ හරි හුස්ම රැල්ල අමතක වෙලා ගණන් කිරීමත් අමතක වෙලා හිත පණින්න පුළුවන්, දුවන්න පුළුවන්. එහෙම වුණාම ඒ කැඩිච්ච කැලට ආය හයි කරලා ගෙනියන්නේ නැහැ. ඒක එහෙම කැඩින් දැරලා මොකද කරන්නේ? හිත ආයත අරගෙන එකේ ඉඳලා පටන් ගන්නවා. එකයි දෙකයි කියලා. ඊළඟට ආයත් කැඩුණොත් එහෙම ආයත් අපි කියන පටන් ගන්නවා. හුස්ම රැල්ල ගණන් කිරීමේ බොහෝ අයට ප්‍රයෝජනවත් හිත ස්ථාවර වෙනවා. තව උපක්‍රමයක් තියෙනවා. හිත ආශ්වාස ප්‍රශ්වාසයේ රඳවන්න තව එකක් කියලා දුන්නා. මොකද්ද? එක හුස්ම රැල්ලක් ගණන් කරන කීප වතාවක් හුස්ම රැල්ලෙන් පටන් ගත්තා. ඉස්සර කරේ එකයි කියලා මෙනෙහි කරා. ඊපස්සේ දෙකයි කියලා මෙනෙහි කරා. දැන් කරන්නේ හුස්ම රැල්ලේ එන්න පටන් ගන්නත් ඇවිල්ලා ඉවර වෙන කල්ම ගණන් කරනවා. එකයි 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 එකයි. තනි හුස්ම රැල්ල. එකට ආයේ හුස්ම රැල්ල හොරා ගණන් කරනවා. ඒක ඉවර වෙනකල්. දෙක දෙකයි 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 දෙකයි. දැන් ආයේ හුස්ම රැල්ල ඇතුළ වෙනවා. ඇතුළේ හුස්ම රැල්ල ගණන් කරනවා. තුනයි තුනයි තුනයි. හතරයි හතරයි හතරයි. ඔය ටිකක් සමයවත් ඔක අනිත් පැත්තට වෙනවා. මෙහෙම එන හුස්ම රැල්ල දිගයි යන්නේ කොටයි. ඒක ඉති කරන්නේ එකයි 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 දෙකයි තුනයි 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 හතරයි. ඇයි හතරයි කිව්වේ? යන්නේක ඉක්මන් කොටේ කකින්න. ඔබ ගණිත පැත්තට දෙනවා. ආන්නේ විදියට හොඳට හුස්ම රැල්ල ගණන් කරමින් අපි එකේ ඉඳලා අට දක්වා කෙනෙකුට ඇත්ත වශයෙන්ම කැඩෙන්නේ නැතුව, බිඳෙන්නේ නැතුව, හිත දුවවන්නේ නැතුව හුස්ම රැල්ල අටක හිත පිහිටුවා ගන්න පුළුවන් නම් උඩින් යන්න බැරි වුණත් ඒ ඇති. නේද? ඒත් ඇති ඇවිදගෙන ඇවිදගෙන පයින් ගියත් උඩින් යන්න බැරි වුණත් ඒත් හොඳට නැති. ඒ තරම් හිත දුවන විදියක් තියෙන. ඒ වගේ දෙකක් දාගන්න පුළුවන් නම් හරි වටිනවා. මේ හුස්ම රැල්ල ඒක තමන් හුරු කරගන්න ඕනේ, යාළු කරගන්න ඕනේ. ඒක පුරුදු කරන්ට එන් වාසනයට ඇවිල්ලා ඒ ආසනයේදීම හොඳට හිත තියාගෙන මෙහෙම මෙහෙම වෙලා ඔහම ඔහම වෙලා ඊට පස්සේ ඔහම කරගෙන පටන් ගන්න යන්න හොඳ නැහැ. කොතන හරි හිත ගත්තොත් එහෙම ඒ හිත ගත්ත තැනත් හුස්ම රැල්ල එකක් දෙකක් බලන්න ඕනේ. මෙතනදී මගේ හුස්ම රැල්ල වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ වගේ හුස්ම රැල්ල වැඩ කරන්න ඉස්සෙල්ලා හඳුනා ගන්න තේරුම් ගන්න හොඳට හිතගෙන ඉන්නකොට දිගට භාවනා කරන්නේ නැහැ හිතගෙන ඉන්නකොට. ඔය පුදුමක ඉන්නකොට මේකෙන් දෙකක් තුනක් මම මේ කරන්න ඕනේ කියලා හොසවරලි එකක් දෙකක් තුනක් දැන ගැනීම එකක් හරි කුසලයක්. හරිම කුසලයක්. මිනිස්සු මේ සිය දහස් ගණන් ඩොලර් වේදම් කරන්නේ නැතුව ඒ ගියාම පස්සේ පින් කැකේට දානවනේ. මොනවද දාන පින් කැකේ? කාසි ඩොලර් එකක් ඩොක් කරලා 750ක් නේද? 725 ඩොලර් දෙක 50යි කැරි දෙක. ඕවා මේ ඕවත් පරිත්‍යාග තමයි. ඕවා වළංගු සල්ලිනේ. කොළ නැති වුණාට ඒවත් සල්ලි වළංගු. සතත් වළංගු ඉන්නේ. 700ක් ඩොලර් කීයද? එකයි. ඒ වගේ තමයි ඔබ කොළ ගණන් කරනවා වගේ ඉඳගෙනම කරන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් ඔය 750ක් වගේ එකක් මේකෙන් දාගත්තම හෙත් වඩෙනවා. හෙත් භාවනා තමයි. ඇයි? සිහිය වැඩ කරන්නට ආසනෙට එමෙන්න ඕනේ. එහෙම තුන නෑ. අපි භාවනාවට හිතවත් වෙන්නේ, යාළු වෙන්නේ, මිත්‍ර වෙන්නේ, කරු කරන්නේ විදියට. එක 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 ඒ හුස්ම ආස්වාස ප්‍රස්වාස හිතගෙන හරි ඉඳගෙන හරි කරන ඒ වෙලාවට වැඩ කරන මේ ටික. ශ්‍රද්ධාව වැඩ කරනවා. ඇයි? ඒක කරන්න ඕනකම හින්දා. වීර්යය වැඩ කරනවා. ඒක කරන්න හසුරු නිසා. සතිය වැඩ කරනවා හොඳ සිහියක් නිසා. ඒ වගේම තමයි ආස්වාස රැල්ලක සමාධිය තියෙනවා. කොච්චර සමාධියක්ද? ආස්වාස රැලි එකක සමාධියක් තියෙනවා. ආස්වාස රැලි එකක් දැනගන්න ප්‍රඥාවක් තියෙනවා. හරි. කරුණු පහක් වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි. මානසිකාරය, චේතනාව, ස්පර්ශය, අනිත් ධර්ම ටිකත් හරියට ඒ ගැතේ වැඩ කරනවා. ඒකට ලෝභ කරන්නේත් නැහැ, ඒකත් එක තරහ වෙන්නේ නැහැ. හරිම කුසල. ඒක නිසා ඔන්න ඔය විදිහටයි ආනාපාන සතිය ගණන් කිරීමත් හසුරුවා ගැනීමත් ඒකට මේ ඡන්දේ හදා ගැනීමත් වැඩ කිරීම සිද්ධ කරන්නේ. මේක තේරෙන්න. මේක මට කියන්න ඕන තමයි තිබිච්චේවා. ඊළඟට මේ පින්වතුන්ගේ ප්‍රශ්න. මම පිස්සන් වගේ. බලන්න. මම තමන්ටම දාගත්ත පිස්සන්. නේ. හයි බලන්න. බාහිර අනේක වස්තු ඒ ඒ හැඩයෙන් නැතිවේද? නැතිනම් ඇසත් චක්කු විඥාන ස්පර්ශ නිසාම ඒ ඒ හැඩයෙන් හටගෙන එයා අපට පෙනේ. රූපයේ ආවසේ චිත්තක්ෂණ 17යි වදාළේ චිත්ත වීතියක 17ක් පමණ ඇති නිසාද? මෙහෙමයි. ඔය බාහිර තියෙන දේවල් තියෙනවනේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. බාහිර තියෙන දේවල් එව්වට හැඩ තියෙනවා කියලා දන්නේ. ඒවට පාට තියෙනවා කියලා දන්නේ නැහැ. ඒවා හොඳයි කියලා දන්නේ නැහැ. ඒවා නරකයි කියලා දන්නේ නැහැ. ඔයේ තියෙනවා. නේද? నే కామాయాని చిత్రాని లోకే నే కామాయాని చిత్రాని లోకే సంకప్ రాగు పురుషస్ కామ తిట్టంతి చిత్రాన్ని తతేవ లోకి నే కామాయాని చిత్రాన్ని లోకి తవే తథేవ తిట్టంతి సంకప్రాగు పురుషాశకామ మేక తీయండి మీ సంయుక్తిని కాయ సహా సూత్రనిపాతిగా తవ నే కామా యాని చిత్రాన్ లోకిని మల్ మే హఠగత్ దేవల్ ఏవా అపికిన లస్సనై విచిత్రై సుఖమై సుందరై ప్రియకరై మనాపై హెడై ఏమ కియనవాట ఇతిన్ మే హెడై లస్సనై హుందై కియలా కివ్వట ఓవా అపే హిత హెడై కరంట కియాగన పహల వెచ్చే ఉవా హెమ నెవి ඕවා නෙමෙයි අපි අද කාර්කුවත් එහෙම ඕවා රසායනික සංගෝග කියලා කියමු. පඨවි ආපෝ තේජෝ වතානේ ධර්මයේ තියෙන රසායනික සංගෝග එක එක තිබුණා වූ ධාතු සංකරණ අඩු වෙලා වැඩි වෙලා ආව වැඩිලා උලඟ වැඩිලා කල් තිබිලා ඒදී ඒ වගේ සිද්ධ වෙච්ච දේවල් වල එක්තරා විදිහක මේ දැන් මේ වෙලාවට තිබෙන ආකාර විශේෂයක් පමණයි. ඉතින් ඒවා අපි කිව්වට ලස්සනයි කියලා ඒවා අපේ අරමුණු හැටියට එනවා. අරමුණු වුණාට ඒවා පහළලා තියෙන අපේ අපිට ලස්සනට එහෙම වැටෙන්න හිත හදන්න ඕවට නෙවෙයි. ඕවා ඔහේ ඇති වෙනා ඒ විදිහටම තියෙනවා නැති වෙනවා කුණු වෙනවා. ඒ නිසා ඒවට කාම වස්තු නැති කාම ඒවා කාමයෝ නෙවෙයි. යන් චිත්‍රාන් ලෝකේ ලස්සනට තිබුණාට කරන්නේ මොකද්ද? ඒක උඩට අපෙන් යමක් දාන. ඒ මලhari වස්තු උඩට අපෙන් යමක් දාන. දාලා ඒකට කියනවා සංකප්පය ඒකේ උඩ තවරනවා, ගානවා, අතුරනවා. තේරුණා? ඒක උඩට සංකල්පේ දාලා ඊට පස්සේ අපි දාපු එක කන. ඒකේ මොකක්වත් නැහැ. සංකප්ප රාගු පුරිසස්ස කාම. මේ මිනිස්යාගේ කාමය කියලා කියන්නේ ඕකේ තියෙන එක නෙවෙයි. මේකෙන් ඒකට දාලා මෙයාම ගන්නවා. ඒක නිසා සංකප්ප රාගේ මේකේ තියෙන බාහිර භෞතික වස්තු ඒ හැඩයෙන් ඒවා දන්නේ නැහැ ඒවට හැඩ තියෙනවා කියලා. ඒවා මේ අපිට මේ ලස්සනට පොටුවට එන්නේ කියලා එහෙම හිතාගෙන නෙවෙයි ඒ පාරදී. අපි මේ අපේ චක්කු විඥානේ හරි අපේ ඒ ඒක ගැටෙන දැන් බලන්න මේ කලර් එකම පාට කීපයක් තියෙනවානේ. ඒ පාට කීපයෙන් ඕක අපි දැම්මොත් ලස්සනයි කියලා ලස්සනයි. ඕක දැම්මොත් එහෙම අපි හිතමු මේ මලගේද තිබිච්ච ඒවා හොඳ නෑ, ඒවා සුබයි, මහා මොකටද වාසි තියාගෙන ඉන්නේ කියලා ඔය අස්සේ ටිකක් සංකල්ප ටිකක් ඕකට ගහලා මේක ගිනවලා තියෙනවා. එතකොට මේක අපිට ලස්සන නැහැ, හැඩක් නැහැ, නිකම් බහූත. මේකේ භූතියෝ කියන්නේ ඉන්නවා, මල් ලස්සන භූතියෝ ඉන්නවා කියන හැඟීමක් තමයි එන්නේ. නේද? දැන් මල් තියෙනවනේ සොහොන් වල, කවුරක් කඩාගෙන කියලා ගහනවද? අන්දි වතු වෙනවනම් එහෙට මෙහෙට බෙල්ල හරවන්න ආරලා හිමීට නිකම් කකුල පහන්න වගේ පාත්තලා කඩාගෙන යන්නේ මල්. දැන් සොහනක ඒවා තියෙනවනම් කඩාගෙන යනවා. කවුරක් රකින්න ඉන්නවද? නෑ. සමහර තැන් වල සොහන් වල අයින් වල මම ගිහද බලලා තියෙනවා මේ හරි ගොඩක් මල් දාලා තියෙනවා. කවුරුත් ගින්න යන්නේ. ඇයි? හේතුව ඒ මලට බයයි. ඒක මේ පල්ලෝ ගියාම අය හදාගත්ත මල් නෙවෙයි. ඒ කියන්නේ සේවකය හදපේවා. හැබැයි ඒකට බය දැම්මේ කවුද? ඕ අපි තමයි ධර්මයේ අපි කියන හයි කරනවා. සෝනේ මලේ භයානකම් හයි කරා. අනිත් එක්කිනාගේ වත්තේ ලස්සයි. මේ ටිකත් මෙහෙම තියෙන්නේ සෝනකින් ආපු නැති ඉන්න. නැත්තම් එලියට සල්ලු කරලා දාන්න. මේ ඔන්න ඔය වගේ සංකප්ප රාග පුරිසස්කම්. දැන් අර මේ රෙදි වලට එහෙම ලස්සනට ලස්සන රෙදි තියෙනවා මේ මලමිණි වලට එහෙම ආන්දනවනේ ලස්සන රෙදි. ඒවා මේ කවුරු ගලවගෙන යන්නේ වෙන කාගේ හරි රෙදි හොරපම් කරන්න පුළුවා. මේ පිච්චලා යන තැනේ එහෙම ගලවගෙන යන්නේ. ඒවට බයයි. ඒ සංකප්ප රාගය නේද? බලන්න අපි යම් කිසි දෙයකට ගිහලා උඩට එකක් අතුරනවා. අතුරලා ඒකම තමයි පන්නේ. ඒ නිසා චක්කු විඥානේ ස්පර්ශ කරා වගේ නෙවෙයි ස්පර්ශ වෙනවා. ඒ කලර් එකක් විදිය. හැබැයි අපි ඒක ආකාර විශේෂයක් කියලා දාලා සංකල්පයක් හයි කරලා ඊට පස්සේ ඒක තමයි අපි භුක්ති විඳින්නේ කියලා කියනවා. කාමයෝ තියෙන්නේ මේ අපේ ඇතුළත කියලා. රූපයක තිබෙන්නේ රූපේ ආසයි හිතේ ආසයි වෙනස්. දැන් ඒකට කියනවා පැයකට විනාඩි කීයක් තියෙනවද? 60ක්. පැයකට තියෙන විනාඩි ගාන මයින් ඒකකේ තමයි මේ පැයකට විනාඩිය කියලා ඒ ඒකකයක් නේද? ඒකට විනාඩියකට විනාඩියක් ඇතුලේ තව ඒකකයක් තියෙනවා. මොකද්ද? තප්පර. තප්පර 60ක් විනාඩි 1යි. ඒ වගේ අපේ හිත තප්පර වලින් මනින්නේ නැහැ. විනාඩි වලින් මනින්නේ නැහැ. පැය වලින් මනින්නේ නැහැ. හිතේ තිබෙන ආයසේ හිතේ තිබෙන කෙටිම ආයසේ මනින්ට ඒකකයක් තිබෙන එකට කියනවා ක්ෂණ 1යි කියලා. ක්ෂණ 1යි. ඒක ඇවිල්ලා චිත්ත වලින් ක්ෂණ 1යි. චිත්තක්ෂණය. අස්ථානවල 1යි. චිත්තක්ෂණ එකක් තමයි හිතක ආවස. මේ චිත්තක්ෂණ එකේ ආවසයක් තියෙන හිත හැදෙනවා නැති වෙනවා. ඒකට ගාවට ආයකක් හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා. ওই විදිහට තමයි මේ කියන්නේ. චිත්තක්ෂණ 17ක් යනකොට චිත්තක්ෂණ වලින් 17ක් සමානයි රූපයක කලාපේ ආවස. රූප කලාපේ රූපික ආශය කියද චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණයක් පහළ වෙනවා. චිත්තක්ෂණයක් පහළ වෙනකොට රූපිකුත් එක්කම ඒකට සමානව පහළ වෙනවා. දැන් දෙන්නේ පහළ වුණා. මොකද්ද? චිත්තක්ෂණයකුයි රූපිකුයි. ඊළඟට චිත්තක්ෂණය මෙරි යනවා. ඒ එක්කම අර රූපයෙන් 17න් එකක් මෙරි යනවා. ආවසේ යනවා. මෙරි යනවා ආවස ගෙවෙනවා. දෙවෙනි චිත්තක්ෂණය පහළ වෙනවා. ඊට පස්සේ රූපයේ ආවසේ දෙවෙනි චිත්තක්ෂණය. ওই විදිහට පළවෙනි චිත්තක්ෂණයයි ওই දෙක චිත්ත දැන් පළවෙනි චිත්තක්ෂණය පහළ වුණා. ඊළඟට රූපයක් පහළ වුණා. තව රූපෙට ඉන්න කීයක් තියෙනවද? 16ක් තියෙනවා. ඒ 16 අතර චිත්තක්ෂණ 15 වීගෙන යනවා 16 වතාවක් නේද? අවසාන චිත්තක්ෂණේ 17 වෙනි චිත්තක්ෂණේ හැදිලා ඒ චිත්තක්ෂණේ මැරෙනකොට රූපයක් මැරේ. එතකොට චිත්තක්ෂණ 17ක් තියෙනවා රූපයක අවශ්‍යය. ඊළඟට අපිට චිත්ත වීතියකින් කියන්නේ රූපයක් බලන්න තනි හිතක් වැඩි. චිත්තක්ෂණයක් පහළ වුණොත් එහෙම ඉතින් මේ චිත්තක්ෂණය පහළ වෙන එක චිත්තක්ෂණය. රූපයක් බලන්න. එක චිත්තක්ෂණය පහළ වෙච්ච ගමන් ඒකෙන් බලන්න පුළුවන්. රූපය ලොකුයි ආවස වැඩි එක චිත්තක්ෂණයයි. රූපයට මොකක් හරි කරන්න පුළුවන් නම් නිකන් තට්ටු වෙන හරි එක චිත්තක්ෂණයෙන් විතරයි කරන්න පුළුවන්. ඒක නිසා එක චිත්තක්ෂණයකින් රූපය දැනගන්නට බැ. රූපයක් දැනගන්නට නම් ඒකට ගන්නට ඒ රූපේ හැඩවැඩ තේරුම් ගන්නට ඒකට ඇතිලිගෙන යන චිත්තක්ෂණ තේරිය ක්‍රීස් ගන්න කට 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 කාල සද්ද නම් ඇහින්නේ නැහැ ඇතිලු. එහෙම වැදලා තමයි ඒ රූපය දැනගන්නේ. හැබැයි කිසිම රූපයක මුල හරියට දැනෙන්නේ නැහැ. හේතුව මේ පළවෙනි රූපය පටන් ගන්න වෙලාවෙම දැනෙන්නේ නැහැ. ඇයි? උපදින වෙලාවනේ. එතකොට චිත්තක්ෂණය පහළ වෙන්න ඕනේ. ඊට පස්සේ චලන බවංග අරමයේ බවංග චලන එහෙම වෙලා එහෙම මේ සිතුවිලි චිත්තක්ෂණ 17ක් යන්න ඕනේ. ඒ චිත්තක්ෂණ 17 මැද්දැමීතියකින් තමයි ඔබ සිද්දෙන්නේ. ඉතින් මොයක ඔය විදිහටයි ඔබ සිද්ධ වෙන්නේ. ඔය සම්බන්ධයෙන් ඔය ඇති භාවනා කරන්න තිබා. ඊළඟට තියෙනවා සමහර ඒවා භාවනාවට අදාළ නැහැ. ඒක නිසා අපි වෙනම කතා කරමු. ශාරීරික ආබාධ නිසා නියමිත ලෙස ආනාපාන සති පිටුවා වැඳීම වන්දනා භාවනාවෙන් දේවල් කර නොහැකි වීම ගැන මම ඉතා කම්පාවට පත් වෙනවා. එයින් මිදිය හැකි විකල්ප මාර්ගයක් ඇරිදයි සානුකම්පිත පහදාදෙන ඒක ඉතින් ආසනීපකම් හින්දා ඉතින් කරන්න දෙයක් නැහැ. පොඩු පුළුවන් හැටියට පුළුවන් ආයෙම කරගත්තාවේ ඉතින් අනිත් අය ඉතින් ඒ තමන්ට මේ අසනීපකම් වයෝවෘද්ධකම් ඒවා ඉතින් ජීවිතේ කොටස්නේ නේද? ඒවා ඒ විදිහට ඉතින් අපිට මේ මොන දේ වුණත් අපිට යම් කිසි දෙයක් කරන්න බැරි නම් කරන්න බෑ. අපි හැම අපි ස්කූල් යන්න කැමති, තවත් ස්කූල් යන්න කැමති, නටන්න කැමති, යාළුවෝත් එක්ක ඒගොල්ලන්ට බෑනේ නේද? ඔය සමහර ඉස්කෝල යන්න කැමති. ඔය ඒකෙ හින්දා කරන්නේ මේ ඉස්කෝල යන්න බැරියාව හින්දා වෙන්නේ අර මේ විසා කියෙන් ඇත්තටම රෝයල් ස්ටාරෝ මේ ටික පටලවාගෙන ඔය ඒ වගේමත් ඕක ඒ පිපාසයේ සංසිඳව ගන්න. ඒකින් ඒක තමයි තියෙන්නේ. ඒ වගේ එක එක જાති කරන්න පුළුවන්. අපිට සමහර දේවල් කරන්න පුළුවන් ඕනෑකම තිබුණාට කරගන්න බෑ. තරුණ කාලේ තියන්නේ කැමැති ඒ වුණාට ඒක අනිපැතරේ යන්නේ. පුළුවන් අය එහෙම කරගත්තානේ. ඒක නිසා ඒ කම්පණේ හිතාගන්න දෙයක් නෑ. තමන්ට තමන්ගේ වයසත් ඒ වගේම ශාරීරික වෙන්නා වූ අපහසුතාවය ඒ තේරුම් අරගෙන ඒකට ගැළපෙන ඉඳගෙන හරි ඉඳගෙන භාවනා කරාට කිසි වරදක් නැහැ. අපි හැම එක්කිනාම එක විදිහකටම නැහැ. එනිසා දුක් වෙන දෙයක් නැහැ. මෛත්‍රී හරි බුදු ගුණ හරි ආනාපාන සති හරි තමන්ට ඒ ඉන්න ආසනයේ ඉඳගෙන කරාට කරන්න. අනිත් අය විදිහ කරපුවා. ආනාපාන සති භාවනාවේ නිමිත්ත දැක්කාට පසුව භාවනාව ගෙනියන්නේ කෙසේද? ආනාපානයේ තුනී වී ගොස් හිතට ප්‍රීතිය සැපය ඒකාග්‍රතාවය දැනීමට මෙය කාර්යය වැඩි කර ගන්නට ආනාපානයෙන් නොකරවා පවත්වා ගන්න එකයි. මේක මම ඉස්සලා කිව්වා පොරට. ආනාපාන සති තුනී වී යනවා. ඒකත් මම කිව්වා. ඊළඟට ප්‍රීති සැප ඒකාග්‍රතාවයේ දැනෙන්නේ මේ භාවනා නිමිත්තත් එක්ක හිටියමයි. භාවනා නිමිත්තත් එක්ක ඉඳලා ඉස්සරලා කිවි භාවනා නිමිත්ත හඳුනා ගන්න විදිය. භාවනා නිමිත්ත තේරුම් ගන්න හඳුනා ගන්න විදිය. පැය 2 3 4 5 ඔහොම ඉන්න ඇරලා ඊට පස්සේ භාවනා නිමිත්ත තමන්ට යාළු වෙලා තමන්ගේ චිත්තයට ඇවිල්ලා ඉඳරෙක් මේක ඇවිල්ලා උපමාවක් කියනවා මූ ඉන්නවා වනාන්තරේ. ඒ වනාන්තරේ මූ මිනිස්සුන්ට හීලා වෙනවා. හීලා වෙනවා අතින් කනවා. ඒක ඔය මේ වනාන්තරේ ඉන්න ලේන්නු ගිරව් ආදී සත්තු තියෙන මොහොතේ ඒක වෙන්නේ. ඉස්සර වෙලාම මෝහ ඇවිල්ලා අපෙන් කන්නේ නේද? ඉස්සර වෙලාම මෝහ ඇවිල්ලා අපි දැකලා නිකන් අපි ඒ පැත්ත බැලුවා නොබැලුවා වගේ ඉන්නවනේ. මෝහ කියනවා ඇවිල්ලා වත්තේ කිට්ටුවට ඇවිල්ලා ඉන්නවා. එයා අපිව දකිනවා. අපි කරන්නේ එයා දිහා හොදිසියෙන් බලන්න යන්න ඕනේ. එතකොට බය. අපි නිකන් ඔය ඉන්නද දැක්කන දැක්කාලේ අපේ පාඩුවේ ඉන්නවා කියලා එයා නැදන මෙයා ගැන බලන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ පැනලා දුන්නේ නැහැ. දැන් ඉතින් අපි අපේ පාඩුවේ ඉතින් අපේ වැඩ කටයුතු අපි දන්නවා එයා ඉන්නවා කියලා. බය කරන් යන්නෙත් නැහැ, අල්ලන් යන්නෙත් නැහැ, ෆොටෝ ගන්න යන්නෙත් නැහැ, වීඩියෝ කරන් යන්නෙත් නැහැ. ඔහි ඉඳාරි. ඉතින් ඊට පස්සේ එයා ඔහොම ඉඳලා අපිව දැකලා එයාට අපි එයා අපි ගැන කුරු වෙනවා හැට. ඊට පස්සේ අපි දැක්කන් පස්සේ එහෙම දුවන්නේ නැහැ. අපි අපේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. ඔහොම ඉඳලා අපි ඉන්නකම එයා එහෙම හතර වටේ කණ්ඩ එහෙම පටන් ගන්නවා. ඊට පස්සේ අපිට අපිව එයාගේ හැට කුරුයි. දැකලා කුරුයි. කුරුයි. ඊට පස්සේ එයා බය නැහැ. දැන් එයාත් වෙයි ඉන්නවා. අපිත් අපේ වැඩ කරගෙන ඉන්නවා. එයාට කුරු නැහැ. පස්සේ අපි ඉන්නකම ළඟට ඇවිල්ලා පොඩ්ඩක් කාලේ යනවා. ඔහු වෙනුට අවසානයේදී අපිත් එක්ක යාළුවා අපි දීපු දේකුත් කනවා. අවසානයේදී අපිත් එක්ක යාළුවා අතින් දීපු දේ අන්න. භාවනා නිමිත්තත් ඔය වගේ. පැත්තකට වෙලා ඒක එන හැටි බලාගෙන ඒක බය කරන්නේ නැතුව පිළිගන්න යන්න අපි අපේ වැඩේ කරගෙන ඉන්න ඕනේ. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස බලාවේ. ඔහොම ඉඳලා ආස්වාස ප්‍රස්වාසයෙන් තුලින් ඇතිවෙච්ච භාවනා නිමිත්ත තමාදාවට එකතු වෙලා ලං වෙලා ප්‍රිය වෙලා හිතවත් වෙලා ඊට පස්සේ තමන් ඒක හොයාගෙන යන්නේ. අපි කරන්න ඕනේ ඒ භාවනා නිමිත්ත අපි හොයාගෙන ඉන්න තාලෙට වැඩි හදන්න ඕනේ. අපිට එකක් තියෙනවා අපි ඊතා ඉක්මන්නේ මේ අර මම උදේ කිව්වේ එකක් ගන්න. මොකද්ද? සෝවාන් එකක් ගන්න කැමති. ඒකේ හදිස්සියෙන්ද මේ මොකක් හරි කමන්නේ. ඔය මේ නිකන් ටෝච් එකක් හරි කමන්නේ ආවෙච්ච ගමන් ඒක මේකට දාගන්න තමයි මහන්සිලානේ. හදිස්සියේ හදිස්සියේ අපි එහෙම හදිස්සි වෙන්නේ නැතුව හේන්දරේ භාවනා නිමිත්ත අපි හොයාගෙන ඉන්න හදන්න ඕනේ. එහෙම ආවන් පස්සේ භාවනා නිමිත්ත ඉතිරිපත් කළා. ඊට පස්සේ ඒ භාවනා නිමිත්ත ලෝභයකින් තොර ප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා භාවනා නිමිත්තට. තේරුම් ගන්න හොඳ නැහැ. කෑදරකමක් නෙවෙයි. සදබල රෝගයක් නෙවෙයි. ආදානයක් නෙවෙයි. උපාදානයක් නෙවෙයි. ඒකේ තියෙන්නේ එක්තරා විදිහක ඡන්ද ස්වභාවයක් පමණයි. ඒ පැත්තට නැමිලා පවතින හිතක්. ඒ හිතේ අර ආස්වාද මේ භාවනා නිමිත්ත ගැන පොඩි විදිහට බලාගෙන ඉඳලා බලන ක්‍රමයක් තියෙනවා. හතර වටේ බලන්න භාවනා නිමිත්තේ හරියට සෙන්ටර් එක බලන්න. මේ මම කියවනේ අර එක පැත්තකට බලන එක හැරීගෙන හැරීගෙන යනවා කියවන්නේ. භාවනා නිමිත්තේ මධ්‍යය බලන්න. මධ්‍යයට හිත යොදාගෙන ඉන්නකොට ඒක ඇවිල්ලා යම් කිසි වෙලාවක තමන් බාරගත්ත, තමන් පිළිගත්ත, තමන් ඒකට ඇතුල් කරගත්ත ස්වභාවයක් ඇති වෙනවා. අන්න එතනදී විතරකණීය ස්වභාවයේ, විචාරීය ස්වභාවයේ ඒක ඇතුලේ තිබෙන සෞම්‍ය මෘදු වූ සනසවන්නා වූ ගතියට කියනවා ප්‍රීතිය. ඒ එක්කම දැනෙන සිතේ කයේ බර නැති සැහැල්ලු වෙච්ච සමීප කරන්නා වූ තියෙනවා හැබැයි ඒ භාවනා නිමිත්තෙන් ඒ ගතිය අහකට හිත ගෙනියන්නේ නැති කතියේ කියනවා එකඟ බව කියන ඔය ගති පහ එකට එන්නේ ඒකි අසේද වෙලා ඕක හඳුනන්නට යන්නේ අපි ඒවා හිතන්නේ ඒකින් එළියට ඇවිල්ලා හිතන්නේ මේ විදිහටයි මේ විදිහටයි මේක වැඩ කරේ කිය. ධ්‍යානයක් ඇති කරගන්න නම් නිමිත්තක් ඇති වෙන්න ඕනේ. එහෙම නැතුව ඒක ඉන්නේ නැහැ. සමහර වෙලාවට භාවනා කරගෙන යනකොට භාවනා නිමිත්තට ආස්වාසයටවත් හිත යන්නේ නැතුව ඒකත් දැනෙන්නේ නැතුව ඒකෙන් පල්ලෙහාට බහැලා නින්ද යන්නේ නැති භාවනා වෙන්නේ නැති නිකාම නිකං ඔය ආරම්මණයක් වගේ එකක් ඔය තියෙන ඒක නිකං සැතපෙච්ච ගතිය තියෙන ආන් ඒ වගේ එක හිත ඉන්දියන ඒව භාවනා නෙවෙයි එතන වීර්යනේ භාවනා අරමුණ පල්ලෙහාට කඩ වැටලා ඔය තියෙන භාවනාවට ගොඩ වෙන්න බැරුව එතන එතනම කැරකි කැරකි ඉන්නවා ඒක භාවනාව නොයි කියලා හඳුනා ගන්න ඕනේ වීර්ය නැහැද තීන මිද්දේට හරියි කිව්වේ සෝවාන් වූ කෙනෙක් දැනගත හැකිද සෝවාන් චිත්තේ සහ සෝවාන් ඵල කියා දෙකක් තිබේද ඵල සෝවාන් කෙනෙක් දැනගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා ඒක තමන්ට දැනගන්න පුළුවන් වෙච්ච සිද්ධියට අනුව සෝවාන් වෙච්ච කෙනාට අනිත් එක්කිනාට ඇත්ත වශයෙන්ම ඒක දැනගන්නට අවශ්‍ය නැහැ හේතු අනිත් එක්කන සුවම් වුණාන් පස්සේ මට මොකද නේද ඒක මම ඉල්ල ගන්නද සතියට ඒක ඇර මෙහෙම කියන්නේ සෝවාන් වෙනකොට තියෙනවා සිත වීතියකින් සෝවාන් මාර්ග චිත්තක් තියෙනවා ඒ සෝවාන් මාර්ග සිත ඇවිල්ලා චිත්තක්ෂණ කීයද චිත්තක්ෂණ එකයි මාර්ග සිත චිත්තක්ෂණ එකයි ඵල සිත චිත්තක්ෂණ දෙකයි ඒ කියන්නේ අපි හිතමු දැන් ඔක වෙන්නේ මෙහෙමයි අපි සංස්කාරයන් බල ඒකේ තියෙන හැඩතල බල බල ඉන්නවා සංස්කාරයන්ගේ තියෙන හැඩතල මොනවද සංස්කාරයන්ගේ තියෙන හැඩ වැඩ තමයි සංස්කාරය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඔයක බලාගෙන ඉන්නවා ඒ ඇති වෙන්නේ නැති වෙන එක දිහා බලාගෙන ඉන්නකොට ඒකේ අමාරුකමක් තියෙනවා. සංස්කාර දුක්ඛ වශයෙන් හරි අනාත්ම වශයෙන් හරි අනිත්‍ය වශයෙන් හරි බලාගෙන ඉන්නවා ඒකේ ලා අවස්ථාව පටන් ගන්න අවස්ථාව කියනවා උදයවය අවස්ථාව ඒකේ තිබෙනා වූ තව මෝරගෙන යන ඒවට කියනවා භංග භය ආදීනව අවස්ථා කියලා. කොහොම හරි දැන් මේක එකපාරම අපි හදිස්සියට වෙන්නේ නැහැ. ඉස්සර වෙලා අපි කරන්න ඕනේ ඉඩමක ගියක් හදන්න ගියාන් පස්සේ සුද්ධ කරගන්න ඕනේ, නූල් අද ගන්න ඕනේ, බවුන්ඩේෂන් කපන්න ඕනේ. ඒව දාගෙන ඉමේ ඉන්නේ හදාගෙන යන්න එපා. නේද? ගිය ගමම ගාඩික සිමෙන්ති ටික හදපු ගමන් ගේවෙන්නේ. මේක ගොඩාක් මේ සංස්කාරයේ සම්මර්ෂණය කර කර අනිත්‍ය බල බල දුක බල බල ගොඩාක් මේකේ පවත්වාගෙන යන්න ඕනේ. පෙර පින් තියෙන කට්ටියත් නම් භාවනා කරලා බණ අහලා දාන දීලා සීලයක් කරලා ඒ වගේ යට හොඳ කුසල ශක්තියෙන් එරිලා තිබෙනා වයිට නම් පොඩි බණක් කියපු ගාම එක කඩාගෙන උඩට ඇවිල්ලා ධර්මාභෝධය වෙනවා. ඒ ඒගොල්ලෝ එහෙම බණ අහපු ගමන් ධර්මාභෝධය වෙන්න ඒ නිලා වෙනේ. ඒකට අවශ්‍ය වැඩ කරේ කොහෙද? අතීතේ හරි අමාරුවෙන් කරලා තියෙනවා. ඒක අපිට පිළින්නේ නැහැ. අපිට අහන්න ලැබෙන්නේ බණ ඇහුව සෝවාමර රහත් වුණා. අපි මොකක්වත් කරන්න යන්නේ නැතුව ඒ වගේ අය වෙන්න යනවා නේද? ඉස්කෝලේකට යන්නේ නැහැ. එසේ මොකද ඕලෙවල් කරන්නෙත් නැහැ, ඒලෙවල් කරන්නෙත් නැහැ, කම්පස් යන්නෙත් නැහැ. උපාධියක් කරන්න යනවා. එහෙම පුළුවන්. මේක ඉස්සෙල්ලා අර පටන් ගන්න ඕන උපාධියේ පළවෙනි අදියර තමයි ලබුගිරි වගේ ආයන්න ලියනවා. ආයන්න, ලයන්න, කයන්න, තයන්න නේද? ඕව ලියනවා. එන ලොකු කිටිගිරිය. ඊට පස්සේ තමයි පොඩි පොඩි ඒවා ලියන්නේ. අකුරු ලස්සනට මුතු වැට වගේ කියලා කියනවා. මුතු වැට වගේ අකුරු ලියපු කෙනාගේ පළවෙනි අකුරු කුස්ගිරි වගේ. එහෙම නේද? ඉස්සර වෙලා සංස්කාර බලන්න කොස්කිරි සයිස් එක ඒවා තමයි આવුවේ. දීර්ඝ සයිස් එක ගොඩ ගොඩව. පස්සේ තමයි සිවුම් වෙන්නේ. සිවුම් වෙලා ගිහිල්ලා අන්න සංස්කාරයන් දිහා බලාගෙන 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 ඉන්නකොට සංස්කාරයන් දිහා බලනකොට පහළ වෙන්නේ රූපාවචර සිතුත් නෙවෙයි, අරූපාවචර සිතුත් නෙවෙයි, කාමාවචර කුසල් සිත් පහළ වෙන්නේ. කාමාවචර කුසාසිත චිත්ත වීතියෙන් තමයි කාමාවචර ලෝකේ පහළ වෙන සිත්යෙන් තමයි මේ සංස්කාර ධර්මයන් බලන්නේ. ඇතුළේ තියෙන වේදනාව, හිතුවිලි, ගැස්සෙලි, තිගැස්සෙලි, කම්පන, එපා වීම, ඕනෑ වීම, ප්‍රසාදනය නැති ඕවා දිහා බල බල ඉන්නවා. ඕක තමයි සංස්කාර. ආස්වාද ප්‍රසවාස තිබෙනා වූ වායු ධාතු ඔබ බලබලා ඉන්නකොට දැන් මේකේ අනිත්‍ය බලබලා ඉන්නකොට ඒක අවස්ථාවකදී එක පාරම මේක බලනකොට මේ හැම වෙලාවෙම වෙන්නේ අර ඉන්ද්‍රිය පහ අඩු වෙලා වෙනවා. එකක් සමහරකට ප්‍රඥා ඉන්ද්‍රිය රේට් එක වැඩි වෙනවා. ශ්‍රද්ධාව වහිනවා. සමහරට ශ්‍රද්ධාව වහිනවා, ශ්‍රද්ධාව වැඩි වෙනවා, ශ්‍රද්ධාව වහිනවා. සමහරට වීර්යය වැඩි වෙනවා, සමාධිය වහිනවා. සමාධිය වැඩි වෙනවා, වීර්යය වහිනවා. ඕක ඔය ඔහොම වෙවි තියෙනවා. සමහර වෙලාවට එක ගාන ටෙන්ඩ් යනවා, එන්න ගිහිල්ලා ආපහු පටන් ගන්නවා. ඔහොම එක එක විඥා වගේ දේවල් සිද්ධ වෙන්නේ එක වෙලාවක. හොඳට පුරුදු වෙලා හොඳට සංස්කාර උපේක්ෂා ඥානය තියෙනවා. සංස්කාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ විදර්ශනාවේ ඉහළ තලයක ඥානයක්. ඒ සංස්කාර උපේක්ෂා ඥානය හොඳට උපේක්ෂාවේ යුක්තව සංස්කාරය මගේ කියන්නේ නැහැ, මම කියන්නේ නැහැ, මෙනෙහි කරගෙන බලාගෙන හොඳට හිත පවත්වනවා. සෝවාන් වෙන්න හදිස්සියකුත් නැහැ, ඒ පාඥානෙත් නැහැ. උපේක්ෂා බලාගෙන ඉන්නකොට මේ කාමාවචර සිත්තරෙන් තමයි බලන්නේ. එක පාරම මෙහෙම බැලන්ස් වෙලා ගියායින් පස්සේ සංස්කාරත් හොඳට පේනවා, අනිත්‍යත් පේනවා, දුකක් පේනවා, අනාත්මයක් පේනවා. ඒ පේන අවස්ථාවේදී සංඛාර උපේක්ෂා ඥානයේ තිබෙන්නා වූ සද්ධාව සම වෙනවා ප්‍රඥාවට, වීර්යය සම වෙනවා සමාධියට, සිහිය උපරිමින් තිබෙනවා අනිත් ධර්ම ටිකක් තිබෙනවා. මේ සද්ධාවයි, වීර්යයයි, සතියයි, සමාධියයි, ප්‍රඥාවයි කියන ඉන්ද්‍රිය ධර්ම සම වෙලා සමව සංස්කාර ධර්ම බලාගෙන යනකොට එක පාරම චිත්ත වීතියක් හැදෙනවා. භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරා වජන, ඊළඟට පරිකර උපචාර අනුලෝම ගෝත්‍රපු මාර්ග ඵලක රස ගල හැදෙනවා. දැන් ඉස්සෙල්ලා භවංග 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 චලන භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරා වජන තස්කල පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ මාර්ග ඵල. ඊට පස්සේ එක වීතියකින් ටස් ගාලා ගිහින් ඇදිලා එක පාරම නිවන නිර්වාණ ධාතුව එක පාරම එක චිත්ත වීතියකින් දෙකින් ටක් ගාලා දැක්කා හක්ුණා. එහෙම වෙලා ඒක වෙන්ද ඔය ඉංග හදාගන්න ගොඩාක් වැඩ කරන්නවා. මේ නිවන් දකින්නවා කියලා නිකම් මේ ගාට ගාට දැන් මේ නිවනට ගොඩ වෙනවා මේ කියලා එහෙම එහෙම යන එකක් නෑ. නිර්වාණය එකපාරම ප්‍රභාස්වර එකපාරට එක් කරලා හැබැයි ඒක ඒ මාර්ග හිත ඒ මාර්ග ඵලසිත මාර්ගසිත හරි බලවත් හරිම බලවත් හරිම ප්‍රභාස්වර ශක්තිය තියෙන අසංකතයක්ම නිවනක්ම පෙන්නන දකින ප්‍රබල හිතක්. එහෙම ආ වුණාට පස්සේ ඒ කිනාට තේරෙනවා මගේ හිතට මෙහෙම එකක් වෙලා මෙන්න මේ වගේ ධර්ම ස්වභාවයක් අවබෝධ වුණා කියලා තේරෙනවා. ආ ඒක නිරු ඒක එයාට හොඳට තේරෙනවා. මනසේ හොඳට කැවෙනවා. ඒ වගේ කෙනෙක් කියන්නේ මගේ පොට පිට කොන්ද පහන වගේ කතාවක් ඇත්තට ඇති වුණා මං හිතලා සෝවා වුණා කියලා. එහෙම යති නෑ. මෙහෙම මෙහෙම හිතියා මං බෙල්ල හොඳට කෙලින් තියාගෙන ඉන්න එක පාරම මං බෙල්ල කඩවැටුණා. මං දැනගත්ත සෝවා වුණා. එහෙම සෝවා නෑ. ඒක නිසා මේ මනසේ මේ සෝවාන් කියන මාර්ග ඵල අරමුණු කරන්නේ සංකතයක් නෙවෙයි. හේතුඵල ධර්ම තේරෙන තරක් නෙවෙයි. මේක අරමුණු කරන්නේ හේතු නැති ඵල නැති තමන්ගේ හිත කිසිදාක නොදකපු එකක්. ඒක ඇවිල්ලා ආයේ එහෙම දැක්කයන් පස්සේ මේ සයිනස් සයිනස් මේ පොඩ්ඩක් කණිසන දෙන්නේ. මෙලක් වුණා එක නිවන නිසන. එහෙම අහන්නේ නැහැ. එහෙම අහන්නේ නැහැ. කාගෙන්වත් ගිහිලා ආය අහන්න ඕන ඒව නෙවෙයි. තේරුණාද? මේ නිවැරදි කරනවා. නිවැරදි කරලා ඉලක්ක කියන සාන්නද මේ මම මේ වගේ සාන්නද මෙහෙම පැන්ටියක් පෑවා. ඒක පැණි 10යි සාන්නස ඒ පැණිමද සන්න අරමේ දැන් මේ පැණි කාලා ඒකත් ගිලලා ඔකමත් කරලා තහවුරු කරගන්න ගැලලා නම් දැන් මෙන්න මෙහෙමවත් වෙනවා. මේ පැණි කෑව රහයි පැණි රහයි ඇත්තටම සන්නදේ මේ පැණිද කියලා අහන ඔකම පැණි කෑන්නේ නේද? ඒක නිසා මේ හිතට හොරෙන් නිවන් දකින්නේ කවදාකවත් සිහිය උපරිමයට ගිහිල්ලා තමයි නිවන් දකින්නේ. ඒක නිසා නිවන් අරමුණ උනායින් පස්සේ සැක නැහැ. නිවන් ගැන ආපහු ඇවිල්ලා අහන්නේ සැක තියෙන ඉඳන්. තේරුණා? සැකේ තියෙනවා. සැකේ තියෙනවා කියලා කියන්නේ වෙලා නැහැ. මේ පැණි කැවිලා නැහැ. වතුර බිඳුවක් දෙකක් තමයි ගිලිලා තියෙන්නේ. අන්න එහෙම කියලා. ප්‍රත්‍යක්ෂය කියන එක අපි මේ බැරි ගාති මේ සිහිය දිනු කරන්නේ කොහොමද? නේද? සිහිය කියලා කියන්නේ කුසල ආරම්මණයට හොඳට හිත යොදන්නා වූ ඉතා ප්‍රබල ධර්මයක්. මේ සමාධියක් ලබාගත් එක්කෙනත් හරි සතුටින් කාල දෙලා ඉන්නේ. කියන්නේ ඔච්චර ඉහළ තලයේ නිවන් අරමු කිරීම නෙවෙයි. මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව කරලා වුණත් එයාගේ මාර්ගඵල විදර්ශනා ඥාන නැතුණත් එයාගේ හිතත් පුදුම පිළිචයක තියෙනවා කියලා. නිවන් අරමුණු ගතගත්තාන් පස්සේ මොන කතාවද නේ? ආ එහෙමයි. මේකට මේ ප්‍රශ්නයට සෝවන් චිත්තේ සහ සෝවන් ඵල කියා දෙකක් තියෙනවා. ඒ විදිහම තමයි. තහවුරු වෙච්ච හිත ඵලසිත, පටන් ගන්න හිත මාර්ගසිත.
ස්වාමීන් වහන්සේ, එතකොට දැන් ඵලයේ ලැබෙනකොට නේද නිවන ස්පර්ශ කරන්නේ? ඊට පස්සේ චිත්තක්ෂණේදී
නෑ. ස්පර්ශ කිරීමයි ගොඩවීමයි ඉස්සෙල්ලා මාර්ගසිතට පේනවා. ඉස්සරලාම නිර්වාණ ස්පර්ශ කරන්නේ කොහොමද? නිර්වාණ ඉස්සලාම ස්පර්ශ කරන්නේ මාර්ගසිතයි. මාර්ගසිතට වෙන එකක් සිද්ධ වෙලා ඵලසිතට වෙන එකක් සිද්ධ වෙන්නේ.
හරි, ඊපස්වාමීන් වහන්සේ දැන් ආයෙත් සිත්ති ඊපස්සේ යනකොට ආයෙත් අවබෝධය තියෙන හැබැයි අර නිවන ස්පර්ශ කරන්නේ නැහැ නේද ඊපස්සේ
කියන්නේ. නෑ, ඒ චිත්තෙවි තියෙන්නේ නැහැ කවදාකවත්. ආයෙ මාර්ගයක් තියෙන චිත්තෙවි තියෙන්නේ නැහැ. කිසිම කාලයකින් නැහැ. මාර්ගය පහළ වෙච්ච ඵල සිත් දෙකක් හැදෙරි තුනක් හැරි හැදෙන සිත එන්නේ චිත්ත වීතිය සිත් පිරෙන්නේ ජීවිතයේ කොහේ හරි බ්‍රහ්ම ලෝකේ හරි මේ හරි කොහේ හරි එකම එක තනි වතාවක් විතරයි. හැබැයි ඊට පස්සේ එයාට වැඩ කටයුත්තක් තියෙනවා කරන්න. එයාට සිද්ධි වුණේ කොහොමද කියලාද? සිද්ධිය වුණේ අර සංස්කාර දිහා බල බලා හිතපු නිසායි. ඊළඟට දැන් එයාට මොකක් හරි වුණා. හැබැයි එකපාර මෙතෙන්ට ආයේ හිතපු ගම යාගන්න බැහැ. එහෙමනම් මේ වෙන්නේ කෙනා හිතේ මේ ඒකට ගියේ පාර මතක තියෙන්න ඕනේ. මොකද පාර ඒ තමයි සංස්කාර ධර්මයන් සම්මර්ෂණය කර කර ඉන්නකොට තමයි එයාට ඔබ වුණේ. ආයෙත් එයා ඉන්න ඕන කොහෙදද? සංඛාරූපික ඥානයේ හරිය ගිහිල්ල ඔය සංස්කාර ධර්ම නිස්පර්ශ කර කර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක බල බලා ඉන්නකොට ඊට පස්සේ එයාට ඊළඟට හැදෙන්නේ භවංග චලන භවංග උපච්ඡේද මනෝ ద్వාරා වචන අර පරිකරම උපදා මේ උපචාර අනුරෝම ඒ වගේම ගෝත්‍රකෝ නෙමෙයි හැදෙන්නේ. ඒකට කියනවා ඊට පස්සේ ඕදානේ ඇඳලා ඵලසිත හැදෙනවා. මාර්ගසිතක් ඇසට එන්නේ නැහැ. ඊට පස්සේ හැදෙන්නේ මාර්ගේ නැති ඵලසිතමයි. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ඵලසිත කීපයක් ගිහිල්ලා ඊට පස්සේ ආය පොඩ්ඩක් නිවන් දැකලා ආය ඵල හැදෙනවා. ඉස්සරලාම නිවන ස්පර්ශ කරගත්තා. දැන් මාර්ගසිතේ නැහැ. ආයෙත් යා මොකද කරන්නේ? යනවා. එමේ දැකලා තියෙනව නේද අර මේ ජිම්නාස්ටික් කට්ටිය. ජිම් මේ ওই ජිම් කියලා කියන්නේ අර මේ දැන් තියෙන ජිම් නෙවෙයි. ජිම්නාස්ටික් දැකලා තියෙනවා. ඒක කියන ට්‍රැම්පොලින්. මම දැකලා තියෙනවා. ට්‍රැම්පොලින් ප්ලේ කරන දැකලා තියෙනවා. එයා උඩ ගිහිල්ලා පල්ලයට එනවා. එයා එක කොහොමද යන්නේ උඩ? ඉස්සර වුණා එතන පැන පැන ඉන්නවා. උඩට ගිහිල්ලා ආයේ වැදෙනවා. ඊටසේ ආයෙකක් උඩට යනවා. ආයෙ වැදෙනවා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ එයා ඒ කරනකල් මුකුත් කරන්නේ නැහැ. එයා මේ ඒ ගැම්ම ගන්නකල් එයාගේ ට්‍රැම්පලින් කරනකොට උඩට ඒ යන එක ගැම්ම ගන්නකල් මොකුත් කරන්නේ නැහැ. එයා පැන පැන කරන්නේ මොකද්ද? උඩට යනවා. උඩට ගිහිල්ලා එයාගේ සීමාව හිතාගත්ත සීමාව උඩටම යากන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි පල්ලෙහාට එනකොට ගහගෙන ඉන්නේ. දැකලා තියෙනවද? ට්‍රැම්පලින් දැකලා? ඔබ බලන්න ඕනේ සුභා. දැන් සංස්කාර ධර්මයන්ට ගිහිල්ලා අර ට්‍රැම්පලින් කාර්යා අර ශක්තිය ගන්නවා වගේ ඒකේ බලන්න ඕනේ සංස්කාර ධර්මයේ අනිත්‍ය දුක් අනාත්මය විදිහට බලාගෙන ඉන්නකොට ආයෙත් හිතවදට ධර්ම සම වෙලා ගිහිල්ලා ආයෙත් ලඥයක් යනවා. අර ගිහිල්ලා ආයෙත් ඵලසිත්තේ වියක් ගිහිල්ලා නිර්වාණය දැකලා. ওই විදිහට යන්න පුරුදු කරන්න. පුරුදු කරලා ඊට පස්සේ තමයි අදිස්ථාන කරන්නේ විනාඩියට දෙකට තුනට හතරට විදිහට. මේ අතිරේකය. නිවන් දැකනකට උඹ අහගෙන හරි ඉන්න. පරියංක භාවනාවේදී සමහර විට ඇස් දෙක අඩවල් කර අඩවන් හැරෙන ගතියක් මතුවේ. මේ අවස්ථාවේදී කළ යුතු දේ කරුණාවෙන් නිරාකරණය කරේ කියලා දිනවා. එහෙම සමහරලාට කියන ඉතින් කරන්න තියෙන එකම දේ තමයි ඇස් දෙක ඇරුණා. මොකද කරන්නේ? ආයෙත් ඇස් දෙක ගන්නවා. හරි සරලයි. හරි සරලයි. කොහොම වෙනවා? කියලා කිලිනවා හැබැයි කියන්න හොඳ නැහැ. මේ අපේ හිත හරියට යම්කිසි දෙයක් කියපු ගමන් ගන්නවනේ මම ඔබ ඔය කියන්නේ හේතු භාවනා කරනකොට එක දවසක් මොකක් හරි දෙයක් කියපු ගමන් උදේ පාන්දරක භාවනා වැඩසටහනේ මේ එක්කෙනෙකුට ප්‍රශ්නයක් වුණා. එයාට කටට කෙල වුණා. මෙයා කෙල ගිරෙනවා. ඉතින් මේක මොකද්ද කරන්න ඕනේ කියලා ඉතින් මේ අඥා කෝපත් කිව්වා. ඉතින් මම කොහෙද කෙල ගිරෙන දෙවිය. එදා වඩා කික ඊට පස්සේ අනිත් කොටම හැදුණා නේද? ඒ අනිත් කොටම හැදුණා. ඒක අර මනසට කැවුණා නේද? ඊට පස්සේ ඉතින් මම කිව්වා ඉතින් වෙන මොකක්වත් කරන්න නැත්නම් ඒකම කරගෙන ඉන්න කියලා. ඉතින් පටිකන් තියන්නේ එහෙම තමයි. ඒක මනස ටස් ගාන මොකක් හරි දැන් කියුවම ටස් ගාන මනස ගන්නවා. ඊට පස්සේ ඒක එනවා. ඒක නිසා මේ වුණාන් පස්සේ මොකුත් නැහැ. ඒ මොකුත් නැහැ. ඒක ස්වභාවයේ ඉන එක. ඊට පස්සේ මේ ප්‍රශ්නේ නැහැ කියලා ගිනුවම් බල කියලා ඊට පස්සේ අර භාවනාව කරගෙන යනවා. එච්චර. ඊළඟට ආනාපාන සති භාවනාවේදී භාවනා නිමිත්ත හරහා ගන්නේ හඳුනාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. මේක භාවනා නිමිත්ත හඳුනාගත් පසු ඊළඟ පියවර මක්තයි පැහැදිලි. මම කියවන එකනේ. ඔව්. සක්මන් භාවනාව භාවනාවේ අරමුණු සතිය දියුණු කර ගැනීමද සක්මන් භාවනාවේ අරමුණ සතිය දියුණු කර ගැනීමද එය විපස්සනා වශයෙන් බැලීමේ බැලීමටත් හැකිද පැහැදිලි. සක්මන් භාවනාව ඒකාන්තයෙන්ම විපස්සනා භාවනාවක්මයි. ඔය සක්මන් භාවනාව කරගෙන යනකොට කරන්නේ මොකද්ද? සම්මර්සණය හදාගන්න එක. සම්මර්සණය කියලා කියන්නේ ඇඟේ තිබෙනා වූ චලන, ගුරුසු, කරකස, සියුම්, පහසු, අපහසු ඔය බල බලා ඉන්නවා. ඕක බලන් හුරු කරගෙන තමයි සක්මන් භාවනාවේ වන්දනා භාවනා මානසිකාරී තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා විපස්සනා භාවනාවක්මයි. ඒකේ අරමුණ ඇවිල්ලා සතිය දියුණු කර ගැනීමම නෙවෙයි, සම්මර්ෂණය හරහා ඒකේ අස්සේ සිද්ධ වෙන්නා වූ ධර්මතා දෙයක් තියෙනවා. නාම ධර්ම කුමක්ද, රූප ධර්ම කුමක්ද කියලා තමයි බලන්න ඕන වෙන්නේ. ඉස්සර වෙලා රූප ධර්ම බලාගෙන 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 යනවා. දැන් ඇඟට නිදී රූප ධර්ම බලාගෙන 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 යනවා. ඒ අවසානයේදී පස්සේ ඒ රූප ධර්ම බලන්නේ කවුද? ඒ රූප ධර්ම බලන්නේ රූප ධර්ම පේන්නේ කාටද කියලා හඳුනා ගන්නවා. ඒ තමයි නාමයවත් හිත. රූප නාම වෙන්නේ කියනකොට කියන්නේ නාම රූප. අර මොකක්ද මේ විඥාචරණ සම්පන්න ගුණය වගේ. විඥාචරණ සම්පන්න ගුණය ඒක පස්සේ යන ඒ වගේ කියන්නේ නාම රූප කියලා. දැන් මේකෙන් බලන්නේ රූප නාම. ඉස්සෙල්ලා රූප බලනවා, ඊට පස්සේ නාමය හදනවා. ඒ නිසා එකෙන් සිහිය දියුණු කර ගැනීමම නෙවෙයි, තව තියෙනවා නාම රූප හඳුනා ගැනීමට විපස්සනාව කිරීමට මේ උපකාරක ධර්ම මේක බල බලා හිටියන් පස්සේ තමයි ඔබ සිද්ධ
වෙන්නේ.
සක්මනේ රිද්ම එකක් හැදෙනවා ගොඩාක් කරනකොට. ඒ කියන්නේ එක එක පැටර්න් එකට යනවා. එහෙම වුණායින් පස්සේ ඉලීසි හැබැයි. ඒ කියන්නේ සමානට දකුණු කකුල ඉස්සරහට කියලා තියෙනවා. ඊට පස්සේ වම් කකුල ආය දකුණු කකුල පැටර්න් එකට තියෙනවා. එහෙම රිද්ම එකක් ආවන් පස්සේ හරි ඉලීසි මේ සක්මනේ ඒක පවත්තම්. ඒකේ කිසි දෝෂයක් නැහැ. රිද්ම එක මෙනෙහි කරන
නිසා රිද්ම එක බලන්න හොඳ නැහැ. ඊට පස්සේ රිද්ම එක ආවට පස්සේ ආය දකුණමමයි බර වුණා ඒවා කියන්න බලන්න අවශ්‍ය නැහැ නේද? කොටස් කරන්න ඕනේ නැද්ද ඒ වෙලාවේ? රිද්ම එකම යන්න ආවිනවා.
රිද්ම එක ඇතුළත තිබෙන රිද්ම එකේ තියෙන රිද්ම එක ඇතුළත තිබෙනා සිද්ධිය බලන්න ඕනේ. දැන් රිද්ම එක කියලා කියන්නේ තාලයක් නේ. ඒ තාලය ආවන් පස්සේ හිත රැඳව ගන්න ලේසියි. ඒ වුණාට ඒ රිද්ම එක ඇතුළ මේ පාදයේ ඉස්සරහට ගන්නකොට ඒකේ තියෙන ක්‍රියාවලියක් තියෙනවනේ මොකක් හරි සිද්ධියක් වෙන එකක් තියෙනවනේ. ඒ සිද්ධියට හිත ස්පර්ශ වෙලා තියෙනවා. ඒකේ ඇස්සේ තමයි බණ තියෙන්නේ. ඒකේ ඇස්සේ තමයි රිද්ම කැවිලා ඒක ඒතරා තාලයක් එකක. ඒකේ ඒ තාලෙට යන එක ඇතුළත තමයි ධර්මයේ කියන එක බලන්න අවශ්‍ය දේ හොයාගන්න තියෙන දේවල් සීනියස්. තවත් එකක් තියෙනවා. භාවනාවේදී සිත සමාධියකට කෙලීමට ගණන් කිරීමේ උපයෝගී ක්‍රගණීමේදී ක්‍රම කීපයක් හඳුන්වා දී තිබෙන විට නිවැරදි ක්‍රමයක් හොයාගන්නේ කෙසේද? මං කිව්වනි භාවනා කරනකොට ඕනේ කොහොමද ගණන් කිරීම කරන්නේ කියලා. ගණන් කිරීම සිත සමාධිගත වීමට බාධා වන්නේ නම් කළ යුත්තේ කුමක්ද? පහදාගන්න. සිත සමාධිගත කර ගැනීමට ගණන් කිරීම බාධාවක් වෙන්නේ නැහැ. ඉස්සර වෙලා ගණන් කරගෙන ගිහිල්ලා ඔය ගණන් කිරීමේ ක්‍රමයෙන් හිත හොඳට සංවර කරගෙන ශාන්ත කරගෙන වැඩි කරගෙන ඊට පස්සේ හොඳට සමාධිමත් වුණාට පස්සේ සෙටල් වුණාට පස්සේ ඊට පස්සේ බලනවා ගණන් කිරීම අතහැරලා ආස්වාස් එහෙම නැත්නම් උසු ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුළෙනවා පිට වෙනවා. එහෙම නැත්නම් ආන ඒ විදිහට ගන්නවා. ඉස්සර වුණ වචන කියලා කෝඩේ මොකක් හරි වචන කියලා කෝඩේ උත්සවයක් සංවිධානය කරන්න ඉස්සර නාමක් කෝඩේ නමක් ඉපයි උපංගනේ කියලා නමක් දාගන්නවා. ඊට පස්සේ මේ උපන්දිනයේ කියලා නම දාලා ඒක ඕගනයිස් කරලා ඒක ඇස්සේ වැඩ කරනවා. ඉතින් ඒක නමක් විතරයි. ඒකේ ඇස්සට රිංග ගන්න. ඒකේ ඇස්සට එක්කාසුයි. ඉතින් හැමතැනම ගිහිල්ලා උපන්දිනේ කවුරුත් ආවොත් එමා උපන්දිනේ එන්න වාඩි. ආය කන්න මොනාද දෙනුත් මේ උපන්දිනයක් තියෙනවා කන්න. මේ උපන්දින බොන්න. එහෙම හැමතැනම පාවිච්චි කරන්නේ ඒක නමක් විතරයි. ඊට පස්සේ මම ඉස්සරහට දාගෙන ඒක ඕගනයිස් කරලා ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් කටයුතු ටික සිද්ධ කරනවා නේ. ඒ කෝටි එක කාසු කරලා දවසක් කාලයක් ඔක්කොම දාලා කියන උපන්දිනය කියලා. අන්න ඒ වගේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන ධර්මතා වලට සතර බ්‍රහ්ම විහරණ එයි හඳුන්වන්නේ කොමක් නිසාද තේරුම් ප්‍රදෙන්න. බ්‍රහ්ම විහරණ කියන්නේ මේ ලෝක ධාතුවේ ඉන්නවා අපායක සත්වයෝ ඉන්නවා තිරිසන් සත්වයෝ ඉන්නවා, ප්‍රේත සත්වයෝ ඉන්නවා, අසුර සත්වයෝ ඉන්නවා, සැප දුක් දෙක මිශ්‍ර වෙච්ච. ඊළඟට මනුස්ස ලෝකයේ මනුස්ස සත්වයෝ ඉන්නවා, දිව්‍ය ලෝකයේ දිවි දේවතාවෝ ඉන්නවා, බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ ඉන්නවා, අසඤ්ඤතාවේ අසං සත්වයෝ ඉන්නවා, හිතක් නැහැ. මේ තව තියෙනවා අරූපාවච බ්‍රහ්ම ලෝකේ බක් වෙනවා. මේ සත්‍යයන් අතර සමහර සත්වයෝ ඉන්නවා, ඒගොල්ලෝ ගත්ත අරමුණේම හිත පවත්වාගෙන ඉන්න අය. ඒ තමයි අරූපාවචර සත්වයෝ. ඊළඟට තව සත්වයෝ ඉන්නවා සමයේ මනුස්ස ලෝකේ වගේ, ලෝභ දේශ මොහත් වැඩි, මහන්සි වීම වැඩි, කරුණාවක් ටිකක් වෙනවා, එක ආකාරට නෑ. ඒක නිසා දුකයි සැපයි දෙක තරහායන් ඕවා කොමත් එක්ක ඉන්න සත්වයෝ තිරිසන් ලෝකෙත්. ඊළඟට මේ බ්‍රහ්මයෝ කියලා සත්වයෝ කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ නිරන්තරයෙන්ම තියෙන පිරිච්ච කරුණාව, සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා. ඒ නිසා මේ හතරෙන් මේගොල්ලෝ හරියට මෛත්‍රිය නිසා සැප විඳිනවා, කරුණාව නිසා සැප විඳිනවා, මුදිතාව නිසා සැප විඳිනවා, උපේක්ෂාව නිසා සැප විඳිනවා. මේවා බ්‍රහ්මයාගේ හිත්වල නිරන්තරයෙන් පහළ වෙන්නා වූ බ්‍රහ්ම ගති හතර. ආන්න ඒවා අපේ හිත්වල හදා ගන්නවාට කියනවා බ්‍රහ්ම විහරණ භාවනාව කියලා. අපේ බ්‍රහ්ම විහරණ භාවනාව බ්‍රහ්ම විහරණ අපේ තියෙනවා, හැබැයි සුවර නැහැ. මේ වෙලාවේ බ්‍රහ්ම විහරණ ටිකක් තියෙනවා, පොඩ්ඩක් අර නිකන් අඩිය ඌරලා ගත්තාන් පස්සේ ටින් එකේ සීනි නැත්තම් එහෙම ටින් එකේ ඌරලා ගත්තාන් පස්සේ දෙනේ සීනි තමයි. ඒ වගේ තියෙනවා ටින්ගක් පොඩ්ඩක් යන්තම් ඒක ඉතින් ඊළඟ එකේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. බ්‍රහ්මයාට එහෙම නැහැ. බ්‍රහ්මයාට තරහ යන්නේ අපේ වගේ අන්සුවර. ඒගොල්ලන්ට හොඳට සුවර් හොඳට හිතේවා. ඒක භාවනාවක් වශයෙන් අපේ හිතේ තහවුරු කරගෙන ඒ බ්‍රහ්මයාගේ හිතට සමාන හිතක් මේ පල්ලෙහා මනුස්ස ලෝකේ ඉඳගෙන තියාගන්නවට කියනවා බ්‍රහ්ම විහරණ භාවනාව කියලා. හේරට මේකනම් හරි දිගයි. සක්මන් කිරීමේදී දෙපා චංචල වෙමින් සැහැල්ලු බව හා තද බව දැනෙමින් දිගින් දිගටම වෙනස් වෙමින් එකින් එක චරණය වීම, මතුවෙමින් නැතිවෙමින් යන ස්වභාවය දකිමි. ඒ චරණය වීම දැනීම් සියල්ල මතුවන වහාම නැතිවෙන බවත්, ඒ දැනීම් කයෙහි හටගන්නා බවත් බව අවධානයට යොමු වන්නේ දැනෙන්නේ සත්‍ය එම ස්ථානයට සිහිය සිත එම ස්ථානයට යොමු වන විට පමණක් නම් බවද දැනෙමි. හරි. සිතට හසු නොවන චලන දැනීම් හසු කර ගැනීමට නොහැකි තරමට කයෙහි විඳි විඳි යන ධාරාවක් මෙන් හැඟි. එහෙම වෙනවා. එහි නොනවතන වෙනස් වීම ධාරාවක්ම පමණක් වේ. එකම දෙයක්වත් පැවතෙන ස්වභාවය නැතිව මතුවෙමින් නැතිවේ. සිත හෙවත් සක්මන් කිරීමේ අරමුණ චිත්ත බලයම කය ක්‍රියාත්මක කරන බව දැනේ. කරන ඇවිදින කෙනෙක් පොච්චරේ ඉන්නා බව නොදැනේ. චිත්තචෛතසිකද මතුවී නැතිවී ඒ තුළ එක් චලන කෙරෙහි කැමැත්ත අකමැත්ත හෝ ඇතිවී නැතිවී යන වේගවත් බව දකින. ඒ එකක්වත් කැමැත්තෙන් තොරව පහළ වෙන්නේ නැතිවී මේ අනිත්‍ය ස්වභාවය සිතෙමි. මා නිවැරදි පහදා දෙන්නේ කොහොමද? ඒ කියන්නේ වරදක් කියන්නේ ඕක තමයි පේ. ඕක ඉස්සරහට වැඩි වෙනවා. ඕක ඉස්සරහට වැඩි වෙනවා. මේක ඇවිල්ලා ඉස්සෙල්ලා එක දෙක අහුල අහුලා ඉනවා. පස්සේ හිතක් දකිනවා. පස්සේ මහා විශාල වැස්ස වහිනවා මගේ. වැස්ස වහිනවා. වහිනකොට තියෙන ඕගාද වහිනවා. ඉස්සෙල්ලා තියෙන්නේ ඔය ඩක් කරලා එකක් දෙකක් වැටෙනවා. ඊට පස්සේ වෙන්නේ ඕගාල ජල ධාරාවට එනවා. ජලධාරාවට ඇවිල්ලා ගොඩවල් ගොඩවල් වාසන වශයෙන් බලනවා. මේ අර තියෙනවනේ ඩ්‍රිස්ලින් කියලා එකක් ඈ පොද ලැස්සනේ. ඒකේ තියෙන්නේ ඩ්‍රිස්ලින් එකේ තියෙන්නේ මේ මොකක්ද ඇත්ත පොඩි පොඩි පුංචි පුංචි ඩොට්ස් නේද? ඒක ලොකු ඇස්සේ ලොකු හැඩිලි වගේ නෙවෙයි. ආන්න ඒ වගේ පොඩි පොඩි පුංචි පුංචි අවැට වගේ ධාරාවල් බවට පත් වෙනවා. ඒක හිතර ගන්න බෑ. ක්‍රියාවල් හැරෙනකොට කෝටියක් සිද්ධ වෙලා ඉවරයි. හැරෙනකොට කෝටියක් සිද්ධ වෙලා ඉවරයි. ආන්නේ ඒ වගේ පස්සේ අපි දකින්නේ එක එක නෙවෙයි කොඩු කොඩුවල් රාශි රාශි ක්‍රියා රාශියක්. ක්‍රියා රාශියක් ඇති වුණා, ක්‍රියා රාශියක් නැති වුණා, ක්‍රියා රාශියක් ඇති වුණා නැති වුණා, ධර්ම රාශියක් ඇති වුණා නැති වුණා. ඒ අතර එකක් දෙකක් එහෙමෙන් පේනවා, එකක් දෙකක් වැටෙනවා. තනි තනි අනිත් ඔක්කොම ගොඩ ගොඩ වල, ගොඩ ගොඩ වල, ගොඩ ගොඩ වල. ආන්න එහෙම බලන දකින අවස්ථාවක් ඇති වෙනවා. ඒක නිසා ඔය විදිහට මෙනෙහි කරගෙන යෑම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ආස්වාස ප්‍රස්වාසයේ මුලමැද ආග යන කුමක්ද කියලා කියනවා. එහෙම එකක් මම කිව්වද? මුලමැද ආග පොත්වල තියෙනවා. මුලමැද ආග මේ පෑන ගන්න බලන්න. මේ පෑනේ මේ පැත්තට හරි මේ පැත්තට හරි මුල කියලා කියන්න පුළුවන්. මුල මැද අග. මුල මැද අග. දැන් මේක වගේ ගත්තයින් පස්සේ මේව හිතන්න. අපි හිතාගෙන ඉන්නවා අපිට සංකල්පයක් තියෙනවා මුලමැද ආග බලන්න. අඩි කෝදුවක් ගත්තොත් එහෙම මුල මොකක්ද? අඩි කෝදුවේ අඩි කෝදුවේ
බින්දුවේ
බින්දුවේ පළවෙනි අග 12 මැද 6. ඔන්න අපි අඩි කෝදුවක මුලමැද ආග දැන් තාලේ මේ ඒක අපි සංකල්පගත කරලා තියෙනවා. යම් කිසි දෙයක් දිගට ගත්තොත් එහෙම ඒකේ මැදිය තමයි හරියට මැද. අපිට ඒකේ 11ක් මැද නෙවෙයි, 10ක් මැද නෙවෙයි, 5ක් 3ක් 4ක් මැද නෙවෙයි. 6ම වෙන්න ඕනේ මැද වෙන්න. අනිත් ඒවා නිකන් අන්තරාකාර වගේ. මැදක් නැහැ, මුලක් නැහැ, අගක් නැහැ නේද? මේකේ පෑනේ මුල මෙතන නම් අග මෙතන නම් ආරම්භයේ මුල අයින් වෙච්ච ගමන් අනිත් ටික ඔක්කොම අයින් වෙනවා මැදට නේද? තේරුණාද? මෙහෙන් මුල කියලා ගත්තොත් ඒ ක්ෂණය ඉක්ම වූ ගමන්ම එන්නේ මේ ඔක්කොම ටික ගණන් ගන්නේ මැද හැටියට. ඒක නිසා මේ ආස්වාසයේ ආස්වාස රැල්ලේ පටන් ගන්න ගතිය මුලයි. ඊට පස්සේ දිගටම බලාගෙන යනවා මැද. ඊට පස්සේ අවසානයේ හරි. දැන් මේ හුස්ම රැල්ල නම් මෙතනද මෙහෙම බලාගෙන යනකොට අතෑරන්නේ නැතුව මැදක් ඕනෙන්නේ නැහැ, අගක් ඕනෙන්නේ නැහැ. සම්පූර්ණ හුස්ම රැල්ල බලාගෙන යනකොට මුලත් පෙනිලා තියෙනවා, මැදත් අඩු නැතුව පෙනිලා තියෙනවා, අගත් පෙනෙනවා. ඒ කියාය අඩි කෝද තියා බලන්න ඕනේ නැහැ. මගේ ආස්වාසයේ මුල කොයි හරියද, මැද කොයි හරියද, සෙන්ටිමීටරින් ඕනේ නැත්නම් මිලිමීටරින් කරන්න තියෙන මොකද්ද? හොඳට ආස්වාස රැල්ල මුල ඉඳලා අග දක්වාම බලන්න පුරුදු කරනකොට හොඳ කියන්නේ මුල ඉඳලා අග දක්වාම බලන්න පුරුදු කරනකොට මැද පෙනීගෙන 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 යනවා. තේරුණා? ඒකට උත්තරේ ඔච්චර. මේක ටිකක් වෙලාවත් එහෙම වෙච්ච හින්දා අපි පස්සේ ගමු මේක. ඒකටත් ගියා ටිකක් වැඩි පුරා. හොඳයි. දැන් තේරුණානේ. මේක මම හිතනවා ප්‍රයෝජනවත් වෙන්න ඇත කියලා. එහෙනම් සෑම දිනාටම ධර්මාවබෝධය, නිර්වාණාවබෝධය සුවසේම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් තියෙන්නේ සක්මන් භාවනාවේ කී අතරතුර අර ඉන්ටර්විව්ස් තියෙනවා ඒකට. ඒවා භාවනා ගැන අහගන්න මෙතුන් හරි ජීවිතේ ගන්න.